මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නම් ආජීවස්මක සීලය සමාදන් වෙන්න নমස්කාරය කියන්න. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අචිරං වතයං කායෝ පඨවින් අධිසෙන්සති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්ථං වකලිංගරංති සදහවත් පින්නතුනි මහා කරුණික බුදු පියාණන් වහන්සේ අවවාදයෙන් වගේම ආදර්ශයෙනුත් ගිලන් උපස්ථානී වටිනාකම ලෝකයාට පහදා දුන්නා. ගිලන් අවස්ථාව කෙනෙකු අසරණ වෙන අවස්ථාවක්, දයාව කරුණාව අනුකම්පාව පෙරදැරි කරගෙන ඒ අවස්ථාවට පිහිටවීම උතුම් සත්පුරුෂ ගුණයක්. ඒ වගේම අනිත් අතට බලනකොට ගිලන් බව තුළින් කෙනෙකුට පුළුවන් මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය හරි හැටියට තේරුම් ගන්න. ඒකට උපකාර වෙන්නේ අවස්ථානුකූල ධර්මෝපදේශයයි. බුදුපියාණන් වහන්සේ මෙන්න මේ දෙආකාරයෙන්ම ගිලන් උපස්ථානය කළ හැටි පෙන්නුම් කෙරෙන වටිනා කථාන්තරයක් තමයි අද අපි මාතෘකා කළ ගාථාවට නිදාන කථාව හැටියට දක්වලා තිබෙන්නේ. සැවැත් නුවර එක්තරා ශ්‍රද්ධාවන්ත තරුණයෙක් ශාසනයේ මහාන වෙලා උපසම්පදා වුණා. තිස්ස තෙරුන් නමින් හැඳින්වුණා. මේ තිස්ස හාමුදුරුවන්ට කල්යාමේදී බරපතල ආබාධයක් ඇති වුණා. පොඩි බිබිලි හැටියට ශරීරයේ ඒ කුෂ්ඨ වගේ මතුවෙලා ඒවා ක්‍රමක්‍රමයෙන් ලොකු විසප්පු වෙලා ලොකු ගෙඩි හැටියට බවටපත් වෙලා ඒවා බිඳිලා හැරවලේ හැරව ගණන්න පටන් ගත්තා. මුළු ශරීරෙම තනින් තන සිදුරු යවුණා. ඒ වගේම සිවුරු අඳන ආදිය ලේ හැරව වලින් බෙරි වුණා. එහෙම් පිටින්ම තෙත් වුණා. අන්තිමට මේ උපස්ථායක ඒ සංඝයා වහන්සේලාටත් උපස්ථාන කරගන්න බැරි තරම් තත්යකට පත් වුණාම අසරණව මේ හාමුදුරුවෝ වැතිර සිටිනවා කාගේවත් උපස්ථානයක් නැතුව. ඒ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ බලා වදාරනකොට උන්වහන්සේට පෙනී ගියා. එතකොට මේ තිස්ස තෙරුන් වහන්සේ අතරතුර හැඳින්වුණේ පූතිගත්ත තිස්ස නමින්. ශරීරයේ කුණු වෙච්ච නිසා පූතිගත්ත තිස්ස කියන නම උත්පට බැඳුණා. එතකොට මේ පූතිගත්ත තිස්ස ස්වාමින් වහන්සේව පෙනී ගියා බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඥාණයට. උන්වහන්සේ තේරුම් ගත්තා මේ අසරණව සිටින තිස්ස නමට රහත් වෙන්න උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. නමුත් මේ දැන් තියෙන තත්ත්වයේ හැටියට අමාරුයි. මංවත් උපකාර වුණොත් ඒ අවස්ථාව ගිලිහිලා යනවා කියලා තේරුම් අරගෙන බුදු පියාණන් වහන්සේ වැඩම කළා. ඒ විහාරයට වැඩම කළා. පළමුවෙන් මේ භික්ෂුව ළඟට ගියා නෙවෙයි, ගිනිහල් ගෙට ගිහිල්ලා ඒ නාන්න පැන්නුණු කරන, පැන් පහසු වෙන්නේ පැන්නුණු කරන භාජනය හොදලා ඒකට වතුර වත් කරලා ලිප උඩ තියලා ඒක රත් වෙනකන්, වතුර රත් වෙනකන්, උණු වෙනකන් ගිනිහල් ගේම වැඩ සිටියා. ඊළඟට වතුර උණු වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ පැතිර හිටියේ ඇඳ ළඟට ගිහිල්ලා ඇඳ ඒක කොනක් කිස්සුවා. ඇඳට කොන් දෙකක් තියෙන නිසා ඉතින් අනිත් සංඝයා වහන්සේලා තේරුම් ගත්තා දැන් ඉතින් මේ බුදු පියාණන් වහන්සේ මේ සූදානම් වෙන්නේ මේ මෙක්කියට උපස්ථාන කරන්නේ කියලා. ඒ සංඝයා වහන්සේලා ස්වාමීන් අපි ඒක කරන්නම් කියලා හරි ඇඳ උස්සගෙන ගියා ගිනිහල් ගෙට. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේලාත් උපකාර කරගෙන පළමුවෙන්ම අර භික්ෂුවගේ සිවුර සෝදලා අවුවේ දාන්න සැලැස්සුවා. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේලා උපකාර කරගෙන බුදු පියාණන් වහන්සේ පෑන්වත් කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා සෝදනවා, ওই විදියට නෑවුවා. ඊළඟට ඒ පෑන් පහසු කළ අවසානයේදී ඒ වෙනකොට සිවුර වේලිලා තිබුණා. ඒ කන්දවල අඳනියත් හේදුවා. ඒ විදියට මුණු වතුරෙන් හොදලා ඒක අවුවේ දැම්මා. ටික වෙලාවකින් ඒක වේලුණාට පස්සේ දැන් ඉතින් මේ තිස්ස තෙරුන් වහන්සේට බොහොම පහසුවක් කාලයකට පස්සේ මේ පෑන් පහසු වෙලා කයටත් සැහැල්ලුවක් දැනුණා, සිතටත් සැනසිල්ලක් දැනුණා. ඒ අඳනේ ඇඳගෙන සිවුර පෙරවාගෙන ඇඳේ දැන් ඉතින් හාන්සි වෙලා ඉන්නවා. ඒ හිස්මත්තේ හිස පැත්තෙන් ඉඳගෙන බුදු පියාණන් වහන්සේ ඔන්නේ අවස්ථාවේදී තමයි අපි අර මාතෘකා කළ ගාථාව දේශනා කොට වදාළේ. අචිරං මතායං කායෝ පඨවින් අධිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්ථංව කලින්ගරං. වැඩි කල නොයාදීම විඤ්ඤාණය ඉවත් වූ මේ කය ඉවත දමන ලදුව වැඩකට නැති දඩු කඩක් වගේ පොළොවිහි වැතිර ගන්නේය කියන අදහසයි ඒ ගාථාව තුළ තියෙන්නේ. ඒ ගාථාව අහලා අර පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ සිව්පිරිසිඳ බියාපත් රහත් තත්වයට පත් වුණා. අනිකුත් සංඝයා වහන්සේලා බොහෝ දෙනෙක් නිකුත් මාර්ගඵල ආදියට පැමිණියා. ඉතින් ඊළඟට ඒ රහත් වීමත් එක්කම මේ කෘතිගත තිස්ස තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවා. එහෙම සිද්ධි වෙනවා ධර්මාවබෝධයත් එක්කම ජීවිතයක් කෙලවර වෙන අවස්ථාවල්. නමුත් අර සංඝයා වහන්සේලා ඒ සියල්ල ඒ කිසිවක් දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ මේ පිරිනිවන් පෑවෙම නැත්නම් අපවත් වුණ හැටියට පෙන්නේ නැමේ කෘතිගත තිස්ස තෙරුන් වහන්සේගේ ශරීරය ආදාහන කරවලා ඒ ධාතු වලින් චෛත්‍යයක් බන්ධවන්න පැලැස්සුවා. සංඝයා වහන්සේලා ඇහුවා මේ පූතිගත්ත තිස්ස හාමුදුරුව කොහෙද උපන්නේ කියලා. අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ වදාළේ, මහණෙනි මේ පූතිගත්ත තිස්ස පිරිනිවන් පෑවා කියලා, රහත් වෙලා පිරිනිවන් පෑවා කියලා. එතකොට මේ සංඝයා වහන්සේලා ආනවා, ස්වාමීනි මේ තරම් රහත් වෙන්න හේතු සම්පත්තිය තිබුණා නම් ඇයි මේ විදියට ශාරීරික කුණු උනේ, මේ විදියට බිබිලි දාලා මේ සරව වැගිරගෙන මේ විදියට තත්ත්වයකට පත් උනේ. ඊළඟට එපමණක් නොවේ මේ තිස්ස තෙරුන් වහන්සේගේ ඇට පවා බිඳුණා අන්තිම කාලයේදී. මේ ඇට බිඳෙන්න ඇටත් බිඳිලා හොඳටම ශරීරය ඊටාමත්ම භයානක අන්දමින් දිරාපත් වෙලායි තිබුණේ. මේ ඇට බිඳෙන්න හේතුව මොකද, ඊළඟට රහත් වෙන්න හේතුව මොකද කියලා ඒ සංඝයා වහන්සේලා ඒ පිළිබඳ විමසුවාම අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ ඒකට අතීත කර්මය පෙන්නමින් උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ වදාලා මේ හැම එකක්ම මේ තිස්ස දෙරුණ අතීතයකට කර්මයේ විපාකයි, ඒ ප්‍රවෘත්ති හැටියට දක්වන්නේ මෙහිමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ පූතිගත්ත තිස්ස තෙරුන් කුරුළු වැද්දෙක්ව හිටියා. කස්සාව කුරුල්ලන් අල්ලලා ඒ පොහොසත් අයට එහෙම විකුණනවා. ඒ කුරුල්ලන් විකුණලා ඉතුරු වෙච්ච අය ඊළඟ දවසට තබා ගන්න ඕන නිසා උන් මරලා තිව්වොත් මස් නරක් වෙනවා කුණු වෙනවා කියන හැඟීමෙන් ඒ කුරුල්ලන්ගේ අඬු කඩලා කකුල් කඩලා පියාපත් ගලවලා උන් පණ පිටින්ම ඒ තියාගත්තා ඊළඟ දවසට විකුණන්න. ඒ වගේම මරලා ඒ වාරයටත් ගත්තා. එතකොට ඒකයි ඒ අකුසල කර්මය. ඊළඟට ඒ වගේම කොහොම නමුත් ඒ විදිහ ජීවිත ගෙව්වට මොකද එක් අවස්ථාවක තමන්ගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩි රහතන් වහන්සේ නමකට බොහොම භක්තියෙන් යුක්තව දානීය පූජා කරලා පිණ්ඩපාතේ පූජා කරලා ප්‍රාර්ථනා කළා. ස්වාමීන් වහන්සේ ලබාගත් ධර්මය මටත් ලැබේවා කියලා උන්වහන්සේත් එසේම වේවා කියලා අනුමෝදන් කළා. අන්නේ කුසලානිසංසය රහත් වීමට උපනිශ්‍රය වුණා කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. එතකොට ඕකයි කතාව. මේ කථාන්තරය කීප අතකින්ම අපට ආදර්ශවත්. පළමුවෙන්ම අර බුදු පියාණන් වහන්සේ කළ ඒ ගිලන් උපස්ථානය ගැන අපි හිත යොදන්න ඕන. දැන් මෙතන බුදු පියාණන් වහන්සේට මහා කරුණා සමාපatti ඥාණයට මේ පූතිගත තිස්ස තෙරුන් වහන්සේ පෙනී ගියේ ගිලන් බව නිසාම නොවේ. ඒ මහා කරුණා සමාපatti ඥාණයට කෙනෙක් හසු වෙන්නේ බොහෝ විට මේ සංසාර දුකෙන් මුදා ගන්න මිදෙන්න සුදුසුකම් ඇති අයයි. දැන් මෙතෙන්දි ගිලන් බව පමණක් නොවේ, රහත් වෙන්නත් ඒ උපනිෂය සම්පත්තිය තියෙන නිසා ඒ විදිහට පෙනී ගියේ. එබඳු අවස්ථාවල බුදු පියාණන් වහන්සේ බොහෝ විට තමන්ම තනියම වැඩම කරනවා ඒ ස්ථානයට. දැන් මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ යටත් පිරිසෙන් ආනන්ද හාමුදුරුවත් එකතු කරගන්නේ නැද්දුව එතෙන්ට වැඩම කරලා ඉස්සෙල්ලාම ගිලන් හලට ගිහිල්ලා ඒ නියම උපස්ථායකගේ ආකාරයෙන්ම භාජනය හොදලා තියවලා දීපේ තියලා උණු කරලා ඒ ඔක්කොම කරලා තමයි අඳ ළඟට ගියේ, ලෙඩාගේ අඳ ළඟට ගියේ. ඊළඟට එපමණක් නොවේ ඒ උපස්ථානය කර ආකාරය පවා අපට උනත් ආදර්ශයට ගන්න වටිනවා. රෝගියෙකුට උපස්ථාන කරන ආකාරය, අරේ ස්වාමීන් වහන්සේගේ සිවුර ඉස්සෙල්ලා හොදලා ඒක වේලෙන් නැරලා ඊළාට පැම්පහසු කරලා අවසානයේ අඳනයක් හොදලා ඔය විදිහට ප්‍රමාණිකුලව, ඉතාමත්ම ප්‍රමාණිකුලව ඒ උපස්ථානය කළා. ඉතින් මේක තුලින් අපට ඊළඟට අවසාන වශයෙන් බුදු පියාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට ධර්මයෙන් උපස්ථාන කළා. ඒ ධර්මයෙන් උපස්ථාන කළා මුළු මහත් සංසාර රෝගියම නිවාරණය කළා. අන්න එතකොට ඒ බොහොම වටිනා කතාවක්. මේ වගේම බුදු පියාණන් වහන්සේ ගිලන් උපස්ථානය කළ ඊට තරමක් දුරට සමාන සිද්ධියක් විනය පිටකයේ සඳහන් වෙනවා. අපි මේ කතාවත් මේකට එකතු කරලා ගනිමු කාරණා කීපයක් නිසා. එක්තරා භික්ෂුන් වහන්සේ නමකට සදබල උදරාබාධයක් බඩේ අමාරුවක් හැදිලා ඒ තමන්ගේම මල මුත්‍රයේ ගැලිලා බිම වැටිලා අසරණ තත්වයට පත් වෙලා හිටියා. කිසිම භික්ෂුන් වහන්සේ නමක් ඒ භික්ෂුවට උපස්ථාන කරන්න ගියෙත් නැහැ. අන්න ඒ අසරණව සිටින අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සේනාසන චාරිකාවේ වැඩම කරන අතරේ, සේනාසනේ චාරිකාව කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ විතින් විට සංඝයා වහන්සේලා කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්න වගේ විහාරෙන් විහාරයට වැඩම කරනවා. අන්න ඒ විදිහ වැඩම කරන අතරේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක අර භික්ෂුව හිටිය තැනට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදු පියාණන් වහන්සේ පදාලා, ආනන්ද ගිහිල්ලා වතුර අරන් එන්න, පැන් අරන් එන්න, අපි මේ භික්ෂුව නාවමු කියලා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ පැන් ගෙනාවා. බුදු පියාණන් වහන්සේ පැන්වත් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ නෑවුවා, ඇඟ අතුල්ලලා නාවල ඉවර වෙලා ඊළඟට බුදු පියාණන් වහන්සේ හිස පැත්තෙන් එසෙව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ පහ පැත්තෙන් එසෙව්වා. ඔසවන ඇඳේ වහන්සේ කළවා. ඔන්න ඊළඟට තමයි බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා රැස් කරලා මේ භික්ෂුවගෙන් ඇහුවා, මොකද මහණ මේ උපස්ථාන කරන්නේ නැත්තේ අනිත් අය කියලා. මේ භික්ෂුන් වහන්සේ කියනවා, ස්වාමීනි මම අනිත් භික්ෂුන් වහන්සේට උපස්ථාන උපකාර කරන්නේ නැති නිසා ඒ භික්ෂුන් වහන්සේත් මට සලකන්නේ, ඒ භික්ෂුන් වහන්සේලත් මට සලකන්නේ නැහැ කියලා. එතකොට මේක අනුව බුදු පියාණන් වහන්සේ අර සංඝයා වහන්සේලා රැස් කරලා ඇහුවා, මහණෙනි මේ අහවල් විහාරයේ ඉන්නවද ගිලන් භික්ෂුවක් කියලා. එසේ ස්වාමීනි, ඒ භික්ෂුවට උපස්ථායකයෙක් ඉන්නවද? නැහැ. නැත ස්වාමීනි, මොකද ඒ උපස්ථායකයෙක් නැත්තේ කියලා ඇහුවාම ඒ භික්ෂුව අපටත් උපස්ථාන කරන්නේ නැහැ, අපට උපකාර කරන්නේ නැහැ, ඒක නිසා අපිත් උපකාර කරන්නේ නැහැ කිව්වා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාලා, මහණෙනි නුඹලාට මේ උපස්ථාන කරන්න අම්මල තාත්තල මෙතන නැහැ. නුඹලා තම ඔවුනොවුන්ට උපස්ථාන නොකරොත් නොකරනව නම් නුඹලාට කවුද උපස්ථාන කරන්න වෙන ඉන්නේ? ඊළඟට ඔන්න එක්තරා යමුරු වර්ෂයක් ඇති පාටියක් බුදු පියාණන් වහන්සේ වදාලා, ඒ පාටිය මේ කාලේ නොයෙකුත් ආකාරයට තෝරනවා. යෝ ඒක පාලි භාෂාවෙන් සඳහන් වන්නේ යෝ භික්ඛවේ මං උපට්ඨයෙය්‍ය සෝ ගිලාණං උපට්ඨයෙය්‍ය කියලා. මහණෙනි යමෙක් මට උපස්ථාන කරන්නේද හිතෙම ගිලනාට උපස්ථාන කරන්නේ කියලා. ඒ පාඨය සමහර කෙනෙක් තෝරන්නේ ගිලනකට උපස්ථාන කිරීම බුදු පියාණන් වහන්සේට උපස්ථාන කිරීම හා සමානිය කියලයි. නමුත් අපට කියන්න වෙන්නේ ඒ විදිය දෙයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරා නම් අර වාක්‍යය ඊට වඩා වෙනස්වයි ප්‍රකාශ කරන්න තිබුණේ. එහෙමනම් කියන්න තිබුණේ යමෙක් ගිලනාට උපස්ථාන කරයිද හෙතෙම මට උපස්ථාන කරයි කියලා. අපි ඒකට හේතුව වශයෙන් දක්වන්නේ එක්තරා ප්‍රකට ධර්මෝපදේශයක් තිබෙනවා ධර්මයේ සඳහන් වෙලා, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යමෙක් ධර්මය දකීද හේ මා දකී. යම් කෙනෙක් ධර්මය දකිනව නම් ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි. අන්න ඒ වාක්‍ය ක්‍රමය අනුව න්‍යාය අනුව අපි ගත්තොත් මේ අවස්ථාවේදී කිය යුතුව තිබුණේ යමෙක් ගිලනාට උපස්ථාන කරයිද හෙතෙම මට උපස්ථාන කරයි කියලා. අර අපි කිව්ව මුල් අර්ථය නම්. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යමෙක් මට උපස්ථාන කරන්නේද කරන්නේ නම් හෙතෙම ගිලනාට උපස්ථාන කරන්නේ කියලායි. දැන් මේක තවත් පැත්තකින් සමහර කෙනෙක් තෝරනවා. මෙතනින් අදහස් කරන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේට උපස්ථාන කිරීම හා කවදාවත් සමාන කරන්න බැරිය ගිලනට උපස්ථාන කිරීම, ගිහි පැවිදි ගිලන්නෙකුට උපස්ථාන කිරීම බුද්ධෝපස්ථානය තරම් ආනිසං සම්පන්න එකක් නෙවෙයි. මෙතෙන්දී අදහස් කළේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මගේ අවවාදය පිළිගැනීම වශයෙන් මට උපස්ථාන කරන්නේ නම් ගිලනාට උපස්ථාන කරන්නේ කියලායි. ඒ විදිහට තෝරනවා. නමුත් ඒ අමුතුෙන් වචනක් දාලා එහෙම තෝරන්නේ. අපි ටිකක් නැවතිල කල්පනා කරලා බැලුවොත් මේ කතාව අර පූතිගත් තිස්ස ස්වාමීන් වහන්සේගේ කථාන්තරයත් එක්ක සංසන්දනය කළා අපිට මේකේ මේ බුද්ධ වචනේ නියමාර්ථය මතු කර ගන්න පුළුවන් වේවි. දැන් අර පූතිගත් තිස්ස ස්වාමීන් වහන්සේගේ කථාන්තරය අපිට පෙනුනේ ඒ රහතන් වහන්සේ රහත් වෙන්න උපනිශ්‍රේ සම්පත්‍ය තියුණු නිසා
මහා කරුණා සමාපatti ඥාණයට පිණි ගිය නිසා බුදු පියාණන් වහන්සේ තෙන්ති තනියම වැඩම කරලා උපස්ථායකයෙක් එක්කවත් නෙවෙයි තනියම වැඩ කරලා ඒ ඊළඟ උපස්ථාන කටයුතු ආරම්භ කළා. නමුත් මෙතෙන්දි තියෙන්නේ බුදු පියාණන් මහසේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සේනාසන චාරිකාවේ වඩින අතරේ. මේ සේනාසන චාරිකාව කියලා කියන්නේ පින්වතුනි අර දැන් දක්ෂ පාලකයෙකු දක්ෂ ගුරුවරයෙකු විසින් කළ යුතු එක්තරා දෙයක්. ඒක කියන්නේ ඒක එක්තරා වඩිනා චාරිත්‍රයක්. ඒ කියන්නේ තමන්ගේ ගෝලිය කොහොමද වැඩ කටයුතු කරගෙන ඉන්නේ කියන එක ඔය දැන් හදිසි කඩාපැනීම් වශයෙන් සමහර දෙපාර්තමේන්තු වලත් ප්‍රතිසංවිධාන කරනකොට කරන්නේ. අන්න ඒ වගේ මෙතන බුදු පියාණන් වහන්සේගේ චාරිත්‍රයක් තිබුණා. නොදන්වාම හිමිහිට විහාරින් විහාරයට වැඩම කරනවා. එතකොට ඒ තැන්වල සංඝයා වහන්සේලාගේ අඩුපාඩුකම් දැක්කහම ඒවට ඒ අනුව අවවාද කරන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් මෙතන තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වැඩම කරලා අර භික්ෂුන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේගේ උදව්වත් ඇතිව උපස්ථාන කළා. කරලා ඉවරෙලායි ඇවිල්ලා අර විදිහට අවවාද කළේ. අපි ඒක අනුව කල්පනා කරලා බැලුවොත් මෙන්න මෙහෙමයි ගන්න වෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ අර ප්‍රකාශ කළ කාරණේ අනුව පේනවා මේ ශාසනයේ මව්පියන් නැති නිසා නුඹලාම තම තමන්ට උපස්ථාන කළ යුතු බව. ඒ පමණක් නෙවෙයි මේ ශාසනයේ තියෙනවා උපාධ්‍යාය සද්ධිවිහාරික ආචාර්ය අන්තේවාසික කියලා ගුරු ගෝල යුගල දෙකක්. බුදු පියාණන් වහන්සේ මේ සංඝයා වහන්සේලා අතර මනා පැවැත්ම සඳහා හරියාකාර මේ සංඝ සංස්ථාව ක්‍රියාත්මක වීම සඳහා ගුරු ගෝල මට්ටම් දෙකක් එහෙම නැත්නම් යුගල දෙකක් දක්වලා තියෙනවා. උපාධ්‍යායන් වහන්සේ සද්ධිවිහාරික උපාධ්‍යායන් වහන්සේගේ ගෝලයා, ඊළඟට ගුරු ආචාර්යයන් වහන්සේගේ ගෝලය අන්තේවාසික. මෙන්න මේ දෙගොල්ල අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව දක්වලා තිබෙන්නේ මව් පියා පුතාත් අතර සම්බන්ධතාවක් වගේ පවත්වන්නේ කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පනවා වදාරලා තිබෙන්නේ. ඒ පමණක් නොවේ, ඒ සහෝදර හැඟීමකින් යුක්ත සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් ඔවුනුන්ට උපකාර විය යුතු උපස්ථාන කළ යුතු හේක ආකාරය බව බුදු පියාණන් වහන්සේ කොතුක ප්‍රකාශ කළ තිබෙනවා. එතකොට යම් ආකාරයකින් ඒ අය ඒ වගේ මේ ඉටු කරන්නේ නැත්නම් මොකද්ද සිද්ධ වෙන්නේ? බුදු පියාණන් වහන්සේගේ දරුවෝ මේ ඔක්කොම ශාක්‍ය පුත්‍රයේ සමණයන්. එතකොට මේ දරුවෝ ඒ විදිහට හැදිරෙන්නේ නැත්නම් බුදු පියාණන් වහන්සේටම සේනාසනෙන් සේනාසනෙට යමින් විහාරයෙන් විහාරයට යමින් තමන්ගේ උපස්ථායකයත් උපකාර කරගෙන ඊළඟ උපස්ථානය කරමින් යන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි වදාලේ, යමෙක් මට උපස්ථාන කරන්නේ නම් ගින නාටද උපස්ථාන කරන්නේ කියලා. ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ ගිලන් උපස්ථානය ඒ මෙතන කියවෙන කාරණේ අනුව බලනකොට ගිලන් උපස්ථානය බුද්ධෝපස්ථානයේම කොටසක්. බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයේම කොටසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ කිරීමත් ගිහි පැවිදි ගිරණෙකුට වෙදහෙදකම් කරින් බලින් ඔය උපස්ථාන කිරීමත් එක හා සමානයි කියලා නම් ගන්න බෑ. කොහොම හෝ වේවා, එතකොට මේක තුලින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ එගිලන් උපස්ථානයට දුන්න තැන. එපමණක් නෙවෙයි, බුදු පියාණන් වහන්සේ විනය පිටකයේ යම් යම් නීති පනවන අවස්ථාවල් වල නොයෙකුත් සහන සලසා දුන්න ගිලනට ගිලානස අනාපත්ති කියලා ඔන්න යම් කිසි නීතියක් පනවල ඉවරලා මේ ගිලන ගැන කල්පනා කරලා ගිලන් භික්ෂුවට එහි ඇවතක් නැත කියලා ඇවත් වලින් නිදහස් කරනවා. තවත් නොයෙකුත් ආකාරයෙන් මේ බුදු පියාණන් වහන්සේ ගිලන් උපස්ථානය පිළිබඳව විනය පිටකයේම දක්වලා තිබෙනවා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ පෙන්ඳුම් කරනවා නියම ගිලන් උපස්ථානයක එහෙම නැත්නම් ගිලනෙකුට උපස්ථාය ගිලන් උපස්ථායකෙක් හැටියට සුදුසුකම් පහක් දක්වනවා. නියම ගිලන් උපස්ථාන උපස්ථායකෙකුගේ පළමුවෙනි සුදුසුකම් මොකද්ද? ඒ ලෙඩාට ඕන කරන බෙහෙත් සකස් කරලා දෙන්න පුළුවන්කම තිබෙන්න ඕන. බෙහෙත් යොදා යෙදීම පළමුවෙනි කාරණය. දෙවෙනි සුදුසුකම ඒ ලෙඩාට සප්පාය අසප්පාය, සප්පාය කියන වචනේ යොදන්නේ යමෙකුට හිත කියන එකයි. හිතකර දේවල්, සුදුසු දේවල්, යහපත් දේවල්. එතකොට ලෙඩාට සප්පාය දේවල් අසප්පාය දේවල් කියන දේවල් ඒ කාරණ තේරුම් ගන්න ඕන. ඒ වගේම අසප්පාය දේවල් ඉවත් කරලා ලෙඩාට සප්පාය හිතකර දේවල් කිට්ටු කරන්නත් හැකියාව තිබෙන්න ඕන. ඊළඟට තුන්වෙනුව දක්වන සුදුසුකම් මොකද්ද? ඒ ලෙඩාගෙන් කිසියම් ලාභ අපේක්ෂා, ලෙඩාට ලැබෙන ආහාර ටික ගන්නවත් එනත්නම් ලෙඩාගෙන් මිල මුදල් වලින් යම් කිසි ලාභයක් ප්‍රයෝජනයක් ලබා ගැනීම අපේක්ෂාවක් එහෙම අපේක්ෂාවක් නැතිව මෛත්‍රී සිතින් උපස්ථානය කරන්න ඕන. ඒක ඊළඟ කාරණය. හතරවෙනි කාරණය ඒ ලෙඩාගේ මලමුත්‍ර කෙල ආදිය, කෙලසෙන් සොටු වමන ආදිය ඒවා ඉවත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. පිළිකුලක් නැතිව ඒවා අතපත ගන්න පුළුවන්කම තියෙන්න ඕන. හතරවෙනි කාරණය. පස්වෙනි කාරණේ අවස්ථා විටින් විට අර ලෙඩාගේ හිත ධෛර්යමත් වෙන ආකාරයට ධර්මානුකූල ධර්ම කතාවක් කරන්නත් හැකියාව තියෙන්න ඕන. ධර්මයෙන් උපස්ථාන කරන්න. ඉතින් මේ හැම එකක්ම අර බුදු පියාණන් වහන්සේ ආදර්ශයෙන් උත්පෙන්නුවා. අන්න එතකොට අපිට හිතා ගන්න ඕන ඒ බුදු පියාණන් වහන්සේ අවවාදයෙන් වදී වගේම ආදර්ශයෙන් උත් මෙගිනන් උපස්ථානයේ ලෝකයට පහදා දුන්න බව ඒ වගේම අනිත් පැත්තට දක්වනවා අර හොඳ ගිනන් උපස්ථායකයෙකුගේ ගුණාංග කිව්වා වගේ හොඳ ගිනනෙකුගේ ඒ කියන්නේ නියම රෝගියා අපි හිතමු නියම රෝගියා නෙවෙයි පහසුවෙන් උපස්ථානය කළ හැකි රෝගියෙකුගේ ලක්ෂණත් එහෙම නැත්නම් ගතිගුණත් දක්වලා තිබෙනවා හොඳ කීකරු රෝගියෙක් නම් ඒ රෝගියා පිළිබඳව මෙහෙමයි දැක්වෙන්නේ ඒ රෝගියා දැනගන්න ඕන තමන්ට හිතකර දේ සප්පාය හිතකර දේවල් අනුව පවතින ඕන සප්පායකාරී කියලා කියනවා දෙඩේට ගැළපෙන ආකාරයට පැවතින්න හැකියාව තියෙනවා නැත්නම් උපස්ථායකට හේ කරගන්න බැරි වෙනවා එතකොට ඒ විදිහට පැවතීම තියෙන්න ඕන තමන්ගේ දෙඩේට ගැළපෙන ආකාරයෙන් දෙවෙනි කාරණය ඒ අර දෙන බෙහෙත් ආදිය අනේ ඒ සප්පාය දේවල පිළිබඳවත් ඒවයි නියම ප්‍රමාණය දැනගන්න ඕන මේක හොඳ ගුණ දෙයක් කියලා ඒක මහ බැඩිපුර අනුභව කරොත් එහෙම වැළඳුවොත් එහෙම ඊළඟට ලෙඩක් හැදෙනවා ඒකත් දැනගන්න ඕන තමන්ට සප්පාය හිතකර දේවලත් ගත යුතු ප්‍රමාණය දැනගන්න ඕන ඒක ලෙඩට අයිති දෙයක් තුන්වෙනි කාරණය ඒ දෙන බෙහෙත් ඒ ක්‍රමානුකූලව මේ නිසි ආකාරයෙන් පාවිච්චි කරන්න ඕන බෙහෙත් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව දිගට පාවිච්චි කරන්න ඕන තුන්වෙනි කාරණය හතරවෙනි කාරණය ඒ තමන්ගේ උපස්ථායකයාට තමන්ගේ රෝගයේ තත්ත්වය නිවැරදිව සත්වූ පරිදි ඇති හැටියට ප්‍රකාශ කරන්න ඕන ලෙඩේ දැන් හොඳ වෙනවද වැඩි වෙනවද දැන් සනීපද ඒ හැම එකක්ම උපස්ථායකයාට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන පස්වෙනි කාරණය බරපතල වේදනාවක් වුණත් කෑකෝ ගහන්න නැතුව විඳ දරා ගන්න පුළුවන් ශක්තියක් තිබෙන්න ඕන ඔය විදිහට බුදු පියාණන් වහන්සේ නියම ගිලන් උපස්ථායකයෙකුගේ ගුණාංගත් ඒ වගේම උපස්ථානයට පහසු වෙන රෝගියෙකු තුල තිබිය යුතු පැවතුම් ආදියත් ඒ විදිහට දක්වාවා දාරලා තිබෙනවා. ඒ වගේම මේ පින්තුන් අහලා තියෙන බුදු පියාණන් වහන්සේම ධර්මයෙන් උපස්ථාන කළ අවස්ථාවල් දැන් මේ පින්තුන් අහලා ඇති සමාවිත ඔය මුගලන් මහරහතන් වහන්සේට ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට එහෙම අර බොජ්ජංග පිරිත ඒ ඉතාමත්ම දැඩි ගිලන් අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේම වැඩම කළා ඒ අර බොජ්ජංග ධර්මහත ප්‍රකාශ කළා ඒක අහලා ඉවරනකොට ඒ ස්වාමීන් වහන්සේලාගේ ලෙඩෙත් සුව වුණා කියලා කියවෙනවා ඒ වගේම තවත් ඉතාමත්ම ප්‍රකට සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළා මෙන්න මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කොහොම බරපතල ලෙස අසලීප ඉන්නවා කියලා බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ මම නොගියට කමක් නැහැ මෙන්න මේ සූත්‍රය දේශනා කළාම ලේඩ හොඳ වෙයි කිව්වා ඒ සූත්‍රය තුල තියෙන දස සංඥා නමින් භාවනා මාත්‍රිකා 10ක් භාවනාව පිළිබඳව රෝග ශරීරයේ රෝග දෝග තත්ත්ව ඒවා පිළිබඳව හිත දියුණු වෙන විදිහේ පුදුම විදිහේ සූත්‍රයක් දේශනා කළා. එතනත් ගිනන් උපස්ථානය අන්න එකට පේනවා. එතකොට අපිට ගිනනෙකුට උපස්ථානය කිරීම අර දොස්තරලටම පවර්ලා කයින් පමණක් උපස්ථානය කිරීම නෙවෙයි බුදු පියාණන් වහන්සේ අනුමත කරන්නේ. හිත තනන්න, හිත පොහොසත් හිත නිරෝගී කරන්න. හැකිනම් නිවන් දක්වාම හිත ගෙනල්ලා සංසාර රෝගිය නැති කරන්න පුළුවන් විදියට උපස්ථාන කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒකයි ඒ ගිනන් උපස්ථානයේ ගැඹුරුම අංශය. ඉතින් ওই විදියට කාරණා රාශියක් මේ ඔය කතාන්තර තුලින් අපට මතු කර ගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි වෙන පැත්තකට හැරෙමු. දැන් ඊළඟට මෙන්න මේ පූතිගත් තිස්ස තෙරුන් වහන්සේගෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකද්ද? උන්වහන්සේත් අපිට පාඩමක් උගන්වලයි ඒ පින්නුවම් පෑවේ. මොකද්ද පාඩම? අර ශරීරය කුණු වුණා. මොකද කුණු වුණේ? කාශ්‍යප බුද්ධ කාලයේදී කුරුළු වැද්දෙක් හැටියට තමන්ගේ පාරිභෝගිකයන්ට කුණු නොවු මස් අලුත් මස් තැපීමේ ව්‍යාපාරික චේතනාව උඩ අර සතුන්ගේ අසරණ සතුන්ගේ අඬු කඩලා පියාටපත් ගලවලා රැයක් සබා ගත්තා. මේ මොකද අර මස්තික කුණු වෙනවට බය. ඔය බරපතල පාප කර්මයේ විපාකයයි එතකොට මෙන්න මේ පූතිගත් තිස්ස තෙරුන් වහන්සේට ඵල දුන්නේ. දැන් මේ පින්නතුන් ඔය මේ අවස්ථාවේ සමාදන් වුණු ආජීවශ්‍රමක ශීලයේ තිබෙනවා මේ පින්නතුන් බාහල ඇති සද්ධාවන්ත ගිහියකු විසින් නොකළ යුතු දිවි පැවැතුම් මෙහෙම නැත්නම් ආරක්ෂාවල් හැකියට දක්වනවා මාංශ වෙළඳාමත් සතුන් මසට ඇති කිරීමත් අන්නේ ආජීවයේ තමයි ඒ අතීතයේ පූතිගත් තිස්ස ස්වාමීන් වහන්සේත් කළේ. එතකොට ඒ කර්මයේ විපාකයි උන්වහන්සේට මේ ඒ අවසාන ජීවිතයේදී විපාක දුන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕන අපි ධනය රැස් කිරීමේ අදහසින් ඒ විදිහේ දේවල් වලට යොමු වුණොත් පාරිභෝගිකයන්ට අලුත් මස් සැපීමේ අදහසෙන් අර විදිය ක්‍රූර වදහිංසා සතුන්ට පැමිණෙව්වොත් සත්ත්ව හිංසාවේ ඒකාන්ත පැහැදිලිම කර්ම විපාකය තමයි ආබාධ බහුල බව, ලෙඩ රෝග බහුල බව. අපි හැම දිනෙකම කල්පනා කරන්න ඕන අපිට මේ ඇතිවෙන ආබාධ වලින් රාශියක්ම සමහර විට සියල්ලම මේ දීර්ඝ සංසාරේ අපි නොයෙකුත් ආකාරයෙන් කළ සත්ත්ව වදහිංසාවල විපාක කියලා. එතකොට අන්න ඒ වයින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. ඒ තුලින් අපිට පේනවා අර මේ කර්ම විපාකයේ බලගතුකම. අපි මේ වයින් පලා යන්න කොච්චර උත්සාහ ගත්තත් අපිට මොන ආකාරයකින් නමුත් ඒ වගේ ඉඳවන්න සිද්ධ වෙනවා. ඒක නිසාම අර අනාථ සත්‍යයකට පත් වෙලා දෙවිසරව ගලලා මහ භයානක අන්දමින් අන්තිමට ඇටක් සුදු වුණා කියලා කියනවා. දැන් මේ කාලෙත් නානා විද රෝග තියෙනවා. අපි ඒවට හේතු දන්නේ නැහැ. නමුත් නියම හේතුව ඔය කර්ම හේතුයි කියලා අපිට තේ හිතා ගන්න පුළුවන් මේක ආශ්‍රයෙන්. මොන විදිය තත්ත්වයක් මේ සංසාරයේ තියෙනවා. ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම මේ සංසාරයේ භයානක තැනක්. ඇතම් කෙනෙක් ඒ විදියෙ ජීවිකාවන්ට පෙළඹෙන්නේ තමන්ගේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නය නිසායි. ජීවත් වීම කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? මේ ශරීර කූඩුව තව කලක් පවත්වා ගැනීමයි. තවත් කෙනෙක් ඒ සාමාන්‍යයෙන් පවත්වා ගැනීම පමණක් නොවේ. මේක පුෂ්ටිමත් කර ගැනීම, ශක්තිමත් කර ගැනීම, ඒක සඳහායි ඔය මාංශ භක්ෂණ ආදී යෙදෙන්නේ. මාංශ ජනක ධාතු වැඩියෙන්ම අඩංගු කොතනද කියන එක මේ පින්නතුන් දන්නවා. එතකොට ඒවා ලබා ගැනීමේ චේතනාවෙනු ඒවාට යොමු වෙන්නේ. ඒවා කවදා හරි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ හැම එකක්ම කරන මේ ශාරීරියේ தত্ত্বයයි, මේ ශාරීරියේ කථාන්තරයයි අර කෙටි ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපි මාතෘකා කළ ගාථාව, ඒ ගාථාවම ප්‍රමාණවත් වුණා පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේට ඒ අරහත්ත්වයේ සාක්ෂාත් කරන්න. ඒ ගාථාව අපි නැවතත් මතක් කරගනිමු. අතිරං වතායං කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්ථංව කලින්ගරං. වැඩි කල නොයාදීම විඥාණය ඉවත් වූ මේ කය, මේ ශරීර කූඩුව අතහැර දමන ලදුව කැලේ වීසි කළ දාලා තියෙන එකක් වගේ වැඩකට නැති දඬු කඩක් මෙන් පොළොවේහි වැතිර ගන්නේ කියන එකයි. ඉතින් මේක අර පූතිගත තිස්ස ස්වාමීන් වහන්සේට ඉතාමත් ප්‍රත්‍යක්ෂ කාරණයක් වුණා. අර විදියට ලේසරව ගලලා ඇට බිඳිලා හරියට වනේ දිරා ගිය වේයන් කාපු දඬු කඩක් වගේ මේ ශාරීරිය තිබුණු අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ගාථා වදාළේ. ඇයි බුදු පියාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කළේ? අපි මේ දීර්ඝ සංසාරයේ ගමන් කරන්නේ අපි මේ ශාරීරියට තියෙන ඇල්ම නිසායි. මේ ශාරීරිය හැඩ වැඩ කරන්න, තරබාරු කරගන්න, ශක්තිමත් කරගන්න අපි නොයෙකුත් විදිහේ උපක්‍රම ධර්මයෙන් නොවේ අධර්මයෙන් බොහෝ විට උපක්‍රම යොදනවා. මේ ඔක්කොම කරන්නේ මේ ශරීර කූඩුව සඳහායි. නමුත් යම් කිසි අවස්ථාවක් එනවා මේ ශරීරයෙන් විඥාණය ඉවත් වෙනවා. විඥාණය ඉවත් වෙලත් ඒක එතනින් කෙලවර වෙන්නේ නැහැ. ඒක ඊළඟට තවත් ශරීර කූඩුවක් අල්ල ගන්නවා. ඒ ශරීර කූඩුවේ தত্ত্বය තීරණය වෙන්නේ තමන්ගේම අතීත කර්මය නිසායි. මේ භූතිගත තිස්ස ස්වාමීන් වහන්සේගේ නම් ඒ සංසාරය එතනින් කෙලවර වුණා. සාමාන්‍ය කෙනෙකුගේ අර විදිහට කර්ම වේගයක් ගෙවලා ඊළඟට ගිහිල්ලා උපදින්නේ තවත් ඒ විදිහෙම තැනක වෙන්න පුළුවන්. මේ විදිහේ භයානක தত্ত্বයක් කියනවා. එතකොට ධර්මානුකූලව අපි කල්පනා කරනවා නම් අපේ පරමාර්ථ වියුත්තේ, පරමාර්ථයේ වියුත්තේ මේ ශරීර කූඩුව පවත්වා ගැනීම මොකටද පවත්වා ගන්නේ? අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ජීවිතය පිළිබඳ, විශ්වය පිළිබඳ සත්‍යතාවන, අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය වටහා ගැනීමේ පරමාර්ථයනොයි අපි මේ ශරීරයක් පවත්වා ගත යුත්තේ. එතකොට ඒ ත්‍රිලක්ෂණය තේරුම් ගැනීමට, ඒ අවබෝධය ලබා ගැනීමටයි මේ ශරීර කූඩුව පවත්වන්නේ. එහෙම නැත්නම් මේ ඒ නිතන් මේ සෝනක වීසි කරන ලද ශරීරයක් දිහා බැලුවා මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. දැන් අතීතේ නම් බොහෝ විට දැන් මේ වාගේ මේ කාලේ වගේ නෙවෙයි, අමු සෝනක් කියලා තිබුණා. අමු සෝන් වලයි ගිහිල්ලා මිනි දමන්නේ. අමු සෝනක දමාපු මිනිහක් දවසකින් දෙහකින් ඒක හොඳටම ඉදිමෙනවා. පුෂ්ටිමත් වෙන්න පුළුවන් ඉහළම මට්ටමටම පුෂ්ටිමත් වෙනවා. දවස් දෙක තුනක් යනකොට ඊළඟට නිල් පාට වෙනවා. ඊළඟට මේක පැසවලා කුපුරලා එහෙම දලාගෙන ගිහිල්ලා අන්තිමට අර සමත් ඉවත් වෙලා ඇටකොඩ විතරක් ඉතුරු වෙනවා දවස් ගණනක් යනකම්. කොහොමද විදිය ශරීරය පිළිබඳ ඉතිහාස කතාව ඕකයි. මේක සාමාන්‍ය ලෝකයට අමාරුවෙන් හිතලා හිතට දාගත්තොත් මිසක් සිහියෙන් සාමාන්‍යයෙන් වැටෙන්නේ නැහැ, හිතන්න පිළිවෙන්නේ නැහැ. නමුත් අපි මේවා හිතන්නේ මොකටද? මේවා තුලින් බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ මේ අපි මේ සංසාරයෙන් ගැලවෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ශරීර කූඩුවට ඇති ඇල්ම අපි නැති කරන්න ඕන. මේ ශරීර කූඩුව කියලා අපි ව්‍යවහාර කරනවා, මේක තවත් විදියකින් අපි හිතනවා නම් අර ගිරවෙක් එහෙම නැත්නම් කුරුල්ලෙක් ඉන්න කූඩුවක් කියලා ගත්තත් කමක් නැහැ. මේ ශරීර කූඩුවට ඇල්ම ඇතිතා අපි මේ කූඩුවෙන් අර හිත ඉවත් වුණත් ගිහිල්ලා වෙන කූඩුවකට ඇතුල් වෙනවා. අන්න ඒ විදිය තත්ත්වයක් මේ සංසාරයේ තිබෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ක්‍රමානුකූලව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය එක භාවනාමය වැඩිම වශයෙන් වැඩිම තුලින් භාවනාමය වැඩිම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේකට උපකාර කරගන්න ඕනේ තමන්ගේම ශරීරයයි. පුතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේට නම් මේක පහසුවෙන්ම වැටුනේ ශරීරයත් ඒ තත්වයෙන්ම පත් වෙලා තිබෙන නිසායි. නමුත් ඇතම් කෙනෙකුට මේක ඒ තත්වයට පත් වුණත් ඒක වැටහිමේ ඉන්නේ නැහැ. අපි ඒ තත්වයට පත් වෙනකන් ඉන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ දක්වා අදාළ ධර්ම උපදේශ අනුව ඒ ඊට අවශ්‍ය නිසි භාවනා, අසුභ භාවනා, විශේෂයෙන්ම සුහනක ශරීරයට යන කලදසාව, ඊළඟ දෙතිස් කුණක කොට්ඨාස, මේවා පිළිබඳව බුදු පියාණන් වහන්සේ මෙනෙහි කරන්න කියලා තියෙන්නේ මෙන්න මේ ශරීරය පිළිබඳව මත හැරීමටයි. මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මේ පංචස්කන්ධය පිළිබඳව ඇල්ම ඉවත් කරන තාක් මේ සංසාරයෙන් මිදීමක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් වඩාත්ම ඇහැට පෙනෙන දේ තමයි රූපය, රූපස්කන්ධය. මේ රූපයේ ඇති දුක් ස්වභාවය, දුක් දෙන ස්වභාවය ඒක 11 ආකාරයකින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ ආදී වශයෙන් දක්වලා තිබෙනවා. මේ ශරීරය දිහා බලන්න බැලිය යුතු ආකාරය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, නිකන් හරියට පිළිකාවක් වගේ දෙයක් කියලා, එහෙම නැත්නම් මේ මහා කරදර සමූහයක් හැටියට, අගතෝ ආබාධයක් හැටියට, අනුන්ට අයිති දෙයක් හැටියට, බිඳී යන ස්වභාවය ඇති දෙයක් හැටියට, ඊළඟට හිස් දෙයක් හැටියට, අනාත්ම දෙයක් හැටියට, ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් මේ ශරීරය දිහා බලන්න කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. මොකද අර මේ සතර කලකිරීම නිවනට උපකාර වෙන නිසායි. එතකොට මේ රූපස්කන්ධය පිළිබඳව පමණක් නොවේ, වේදනාස්කන්ධය, මේ වායේ මේ එක වේදනාවක් කොයිතරම් සැප වේදනාවක් වුණත් මොහොතකින් ඒක ඊළඟට වෙන පැත්තකට හැරෙනවා. එහෙම නැත්නම් සැප වේද සමහර විට සැප වේදනාවම දුකක් හැටියට මතුවෙලා එනවා. සැප හැටියට හිතා ගන්න ඒ ප්‍රියන් හා එක්වීම ඊළඟට ප්‍රිය විප්‍රයෝගයේ වශයෙන් දුකක් බවට පත් වෙනවා. කොන විදිය තත්ත්වයක් තිබෙන්නේ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ වදාලේ මේ ශරීර කූඩුව ගැන පළමුවෙන්ම මේකේ ඇති අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අර කියාපු රෝගයක් ආබාධයක් හැටිය ඒ විදිහට කල්පනා කරන්නේ, ඒ විදිහට දැකීමට පුරුදු වෙන්නේ කියලා. ඒක තුලින් තමයි ඊළඟ ඉස්සෙල්ලම අනිත්‍යතාව තුලින් ඊළඟට මේකේ දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය ඒ වටහා ගැනීම තුලින් තමයි කෙනෙකුට පංචස්කන්ධය පිළිබඳව එහෙම නැත්නම් නාම රූප ධර්මයන් පිළිබඳව කලකිරීම ඇති කරගන්න පුළුවන් වන්නේ. යම් ප්‍රමාණයකට මේකේ යථා තත්ත්වය තේරුම් ගන්නව නම් ඒ ප්‍රමාණයට කලකිරීම ඇති වෙනවා. යම් ප්‍රමාණයට කලකිරීම ඇති වෙනව නම් සතර කලකිරීම ඇති වෙනව නම් ඒ ප්‍රමාණයට නිවනට ලං වෙනවා. ඒක නිවන කියලා කියන්නේ මෙන්න මේ දීර්ඝ කාලයක් කර්මානුරූපව පහළ වෙන මේ භවය. එහෙම නැත්නම් ඒ තැන්වල ගිහිලා උපදීමත් එක්කම කෙනෙකුට හිමි වෙන ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන මෙන්න මේ දුක් වලින් මේ ගැලවීමයි මේ නිවන කියලා කියන්නේ. වෙන අමුතුළු අර සදාකාලික ස්වර්ගයක් නෙවෙයි. අන්න එතකොට අපි මේ බුද්ධ ධර්මය අනුව කල්පනා කරන්න ඕන. බුදු පියාණන් වහන්සේ වදාළ ඒ දුක්ඛ සත්‍ය, දුක්ඛං පරිඤ්ඤයං කියලා බුදු පියාණන් වහන්සේ වදාළේ. දැන් අපි ලෝකයේ දුකයි කියලා සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ මේ දුකේ ඊටාත්ම සුළු කොටසක්. බුදු පියාණන් වහන්සේ දුක පිළිසිඳ දන්නේ, දැනගන්නේ කියලා, හරි ආකාර තේරුම් ගන්නේ කියලා කියන්නේ මේක 100ට 100ක්ම මේ මුළු මහත් පැවැත්මම දුකක් කියන ඒ අවබෝධය කරා යන්නේ කියන එකයි. ඒක ඇත්ත වශයෙන්ම අපිට සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ නැහැ. අර කුඩා දරුවෙක් මොහොතකට අඬලා අඬලා ඉඳලා ඉනාට hina වෙන්න වගේ මේ ලෝකයා කොයිතරම් දුකකටපත් වුණත්, ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, ලෙඩ දුක් ආදී වෙනින් කොයි එකකටපත් වුණත් ඊළාට ඩිංගා සනීප වුණ හැටියට අර ඔක්කොම මතක නැහැ. ආයිතර අවිද්‍යාව තුලින් භවයේ ගැලෙනවා. ඔන්න විදිය තත්ත්වයක් සංසාරයේ තිබෙන. ඒක නිසා මේක උත්සාහයෙන් මතු කරගත යුතු දෙයක්. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ භාවනා මානසිකාර්ය කියන එක උත්සාහයෙන් මතු කරගත යුතු දෙයක්. එහෙම නැත්නම් මේක අවිද්‍යාව වශයෙන් යටපත් වෙන දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරන්න වෙනවා. අන්න ඒක නිසා ඒකට ඕන කරන නිමිති කමඨහන් ආදී බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. ඉතින් මේ දුක හරියාකාර තේරෙනකොට ඒකම තේරෙන්න ඕන. ඒක යට තිබෙන තණ්හාව යම් ප්‍රමාණයකට මේ යම් දුවක් ඇති වෙනවා නම් ඒක යට අවශ්‍යයෙන්ම තණ්හාව ඒකම තිබෙනවා. යම් කිසි කෙනෙකුගේ මරණය නිසා අපි මේ වැළපෙනවා නම් ඒක යට තිබෙන්නේ පුද්ගලයාට තියෙන තණ්හාව නිසායි ආසාව නිසායි. අන්න ඒ විදිහට තමයි වස්තුව නැතිවීමෙන් අපි දුක් වෙන්නේ ඒ වස්තුවට තියෙන තණ්හාව නිසායි. ඔන්න ඒ ධර්මතාව අපි ශරීරය පිළිබඳවත් එහෙමයි. අපේ ශරීරය පිළිබඳව මේ දැඩි ඇල්ම තියෙන තාක් අපි මරණයෙන්වත් මේ ශරීරයෙන් ඉවත් වෙන්න කැමති නෑ. ඊළඟට ඒක නිසාම තමයි අර වේ වෙනුවට වෙන කූඩුවක් මවාගන්නේ. අපි බලාපොරොත්තු වුණාට ඒ අපි අපිට ඕන විදිහට නෙවෙයි කූඩුව මැවෙන්නේ. තමන් කරන ලද කර්මය අනුවයි. ඔන්න ඒ විදිහ තත්ත්වයක් මේ සංසාරයේ තිබෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර ධර්මෝපදේශයයි මෙතන ඉතාමත්ම වටිනාම ගිලන් උපස්ථානය බුදු පියාණන් වහන්සේ පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේට කළ අර අනිත් බාහිර ගිලන් උපස්ථානයට වඩා වැදගත් වෙනවා. මෙන්න මේ ගාථාව තුලින් දුන ධර්මෝපදේශය ඒ තුලින් තමයි උන්වහන්සේට සීල සතර දුක් කෙලවර කරගන්න පුළුවන් වුණේ. අපි ඒ අනුව කල්පනා කරන්න ඕනේ. එතකොට අපි මේ මනුෂ්‍ය ජීවිතයක් ගෙවීම කියලා කියන්නේ දැන් ඒ වගේම අපි සත්ත්ව ලෝකයේ දිහා බැලුවාම ඊටත් වඩා භයානක තත්ත්ව දුක් සහිත තත්ත්ව සංසාරයේ විවිධ බව තිබෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. මනුෂ්‍යාත්ම භාවය කියන එක මේ මිනිසා තුල තියෙන මේ හිත මේක ඊටාත්ම වටිනා දෙයක්. මේ වටිනා හිත අපි කොයි විදිහෙද පාවිච්චි කරන්නේ? විශේෂයෙන්ම මේ යුගයේ අපි සමහර විට මේ හිත වෙන ලෝකයේ දේවල් වෙන ලෝකවල කරා යන්න වෙන මේ අපේ තණ්හාව මගින් ඉදිරිපත් කරන ඉලක්ක සම්පූර්ණ කරගන්න ඒ වාටයි මේ හිත යොදවන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අනන්ත කාලයක් මේ සංසාරේ ගමන් කළා තිබෙනවා යමෙකුට කරන්න තිබෙනවා නම් මෙන්න මේ කරන්න තිබෙනවා නම් තියෙන්නේ මෙන්න මේ සංසාර ගමන අතර කිරීමටයි. ඒකටයි බුදු පියාණන් වහන්සේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අපේ මේ දැක්ම හරියාකාර කෙලින් කරගන්න ඕන. අපේ මේ දෘෂ්ටිය කෙලින් කරගන්න ඕන. ධර්මානුකූලව ලෝකයා තුල තිබෙන එහෙම් පිටිම භවය වඩන දෘෂ්ටියක් එහෙම් පිටිම මේ භවය තුලම හැසිරෙන භවය වඩන විදියේ ඒ සුඛෝභෝගී ලෝකයා අනුව යන ඒ දෘෂ්ටියක් බොහෝ විට බෞද්ධයන් තුල පවා තියෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙනවා අන්න සසර කලකිරීමට උපකාර වෙන විදියේ අර අසුභ භාවනා ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණය නිතර සිහිපත් කිරීම තුලින් කෙනෙකුට නිවනට ලං විය හැකි බව අපි මේ හැම එකකින්ම එතකොට මේ ධර්මෝපදේශය තමයි මේ කෙනෙකුට දෙන්න පුළුවන් උසස්ම ගිලන් උපස්ථානය. අපේ හිතවත් කෙනෙක් ගිලන් වෙලා ඉන්න අවස්ථාවකට අපිට කරන්න පුළුවන් අන්න අර බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට මේ ජීවිතයේ යථා තත්ත්වය ශාරීරික යථා තත්ත්වය අවබෝධ කරලා දෙන්න ඕන. ඒකම තමයි අර ගිරිමානන්ද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ එතන හැංගුවේ නැහැ. බුදු පියාණන් වහන්සේ එතන මේ ශාරීරිය තුල තියෙන රෝග සමූහයක් එතන රෝග ලේඛනයක් දැක්ුවා. ගිලණේකට රෝග ලේඛනයක් අහන් ඉඳීමෙන් සුව වෙන්නේ කොහොමද කියලා සමහර විට කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිකාර ක්‍රමය මොකක්ද? ගිලනාට මේ යථාර්ථයට හිත ගෙන ඒමට උදව් දුන්නා. ඒ යථාර්ථයට හිත ගෙන ඒම තුලින් අර දුකෙහි ඇතින පීඩාව ඉවත් කරගන්න පුළුවන් වෙනවා. මේ ශාරීරියේ தত্ত্বය මේකයි කියලා අවබෝධය ඇති කෙනාට අපි හිතමු දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ 80 ගණනක්ේ රෝග ලේඛනයක් තියෙනවා. ඒවා අහනකොට කෙනෙකුට ටිකකට හිතෙන්න පුළුවන් මේ රෝග සමූහයෙන් කීයෙන් කීයක්ද මට තියෙන්නේ? මට එපමණකින්වත් මේ සැනසීම තියෙනවා. නමුත් ශාරීරියේ ස්වභාවය නම් මේක එකම රෝග කූඩුවක් කියලා ඒ වෙලාවේ කල්පනා කරන්න පුළුවන්. එපමණක් නොවේ මේ ලේඛනය අවසාන වන්නේ අවසාන වන ලෙඩ කීපය ගැන හිතලා බලනකොට මුළු මහත් ජීවිතයම එහෙම නැත්නම් මුළු මහත් ශරීරයම ලෙඩ කූඩුවක් කියන එක ඔප්පු වෙනවා. එතන අවසාන වශයෙන් දක්වන්නේ සීතං උන්නං දිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝ කියලා ඒ ලේඛනය අවසාන වෙන්නේ. මේ ශරීරයේ අවම වශයෙන් තිබෙන ලෙඩ හයක් එතන දක්වනවා. සීතල දැනෙනවා, උෂ්ණය දැනෙනවා, කුසගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා. කුසගින්නත් පිපාසයත් නිසා අනිවාර්යෙන්ම කරන්න වෙන මලමුත්‍ර පහ කිරීම කරන්න සිද්ධ වෙනවා. අර රෝගාබාධ අඩු දීර්ඝායුෂ්ක මිනිස්සෙින් ඉන්න කාල සීමාවල පවා ඔය රෝග හය තිබුණු බව ඒ පොතපතේ සඳහන් වෙනවා. ඕක අනුව අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ ශාරීරිය කියලා කියන්නේ මේක මහ පුදුම දෙවියන්ගේ අමුතු නිපෙයුමක් නෙවෙයි. මේක මේ නිරෝගී තත්ත්වය මේ ශරීරයට අයිති දෙයක්. රෝගය කියන එක මේක ආගන්තුක වාපු දෙයක් කියලා අපි ලෝකයා බොහෝ දෙනා කල්පනා කරන්නේ. රෝගය කියන එක බාහිර වාපු දෙයක් කියලායි. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේක රෝග කූඩුවක්. මේකේ ස්වභාවය රෝගී බවයි. නිරෝගී කියන එක හැම් පිටින්ම ඇති කරගත්තු මාන්නයක් පමණයි. ඒක තමයි බුදු පියාණන් වහන්සේ අර නකුල පිතා ගෘහපති කියලා එක්තරා ඒ උපාසකෙකුට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ගිලන් අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දුන්න උපස්ථාන අවවාදේ මොකද්ද? ආතුර කායස්ස මේ සතෝ අත අනාතුරං කායං භවිස්සති इति. අන්න ඒ විදිහට හිතන්නේ කියලා, මේ මගේ කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැහැ කියලා එහෙම හිතන්නේ කියලා අවවාද කළා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ ශරීර කූඩුවේ හැටියට එක මොහොතක්වත් නිරෝගී බව අනුව මාන්නයක් ඇති කරගන්නවා නම් ඊට වැඩිය මෝඩකමක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඒකට අපි මේ නිරෝගී බව කියලා කියන එක අර රෝගය හැඳුණු අවස්ථාවක් පමණයි. නිරෝගී බව කියන එකයි ආගන්තුක රෝගයයි අපට ඇති. එහෙම හිතා ගන්න ඕන. එතකොට අන්න මේ විදිහට කල්පනා කරනකොට අප මේ අපේ මේ ශරීර කූරුව ගැන ඇති ඇල්ම, මේක මේ කූරුවට ඇති ඇල්ම අරින ඉවත් කරන තාක් අපි මේ සංසාරෙම යනවා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ නැතුව මේක සර්වාශුභවාදයක් වගේ ඔය සඳම් කියලා හිතන වගේ ඒ විදිහ දෙයක් නෙවෙයි. මේක අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් නිසායි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. රූපස්කන්ධ වේද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා පිළිබඳව කලකිරීම, එහෙම නැත්නම් නාම රූප ධර්ම හැටියට දක්වනයේ තමන් මේ හිතා ගන්න තමන් කියලා හිතා ගන්නයේ පුද්ගලයා පිළිබඳව තිබෙන සංඥා, ඒකේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් ගන්න තා මේ සංසාරයෙන් මිදෙන්න බෑ කියලා තේරුම් නොගන්න තා අන්න ඒක නිසා ඒක අවබෝධ කර ගැනීමටයි අපේ උත්සාහය විය යුත්තේ. ඒකටයි අපි මේ ශීල සමාධි ප්‍රඥා වඩන්නේ, දාන සීල භාවනා මේ හැම එකක්ම බෞද්ධ මුළුමහත් බෞද්ධ ප්‍රතිපදාවේම ඉලක්කය මේ සංසාරයෙන් මිදීමයි. බුදු කෙනෙක් පහළ වෙන තාක් ලෝකේ අන්‍යාගමිකයන් පවා මේ සසරින් මිදීම ඉලක්කය තිබුණා වුන් තුළ යම් ආකාරයෙන් ඔවුන් දතු මාර්ගයේ ඔවුන්ගේ දෘෂ්ටිය වැරදි. නමුත් ඔවුන්ට තේරුණා ඒ ප්‍රමාණයෙන්. මොකද විශේෂයෙන්ම ඒ කාලේ හිටියත් තාපසයින් එහෙම අභිඥාලාභී අය, අභිඥාලාභී කියලා කියන්නේ පින්වතුනි ඒ බුද්ධ කාලයට බුදු රජාන් වහන්සේ පහළ වෙන්න කන්නුත් ඒ නොයිතු තාපසවරුන් හිටියා. ධ්‍යාන භාවනා වඩලා සමතාංශයෙන් ඉහළටම ගිහිල්ලා රාලාර කාලානුද්ද කරාම පුත්තාදීන් ගැන කියවෙන්න වගේ ඒ අයට ඒ අභිඥා බලයෙන් මේ තමන්ගේ අතීත ජාති පෙනුණා, අතීතයේ ජීවිත දිවි පැවතුම් ආදිය පෙනුණා. ඒක පෙනුණා නම් ඒ වගේම මේ සංසාරයේ දුක් ස්වභාවයත් අවශ්‍යයෙන්ම පෙනිය යුතුයි. ඒක නිසා තමයි හැම කෙනෙක්ම මේ සසරෙන් මිදීම ප්‍රාර්ථනා කළා. නමුත් ප්‍රාර්ථනා කළාට මොකද ඒකට ඕනකන්න මූලිකම උපන්‍යාස එහෙම නැත්නම් මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා අනාත්ම සංඥා අනාත්මය කියන අදහස ඒ අයට ඇති වුණේ නැහැ. ඒක නිසා මේකේ මේන් මිදෙනවා කියලා හිතාගත්තේ යම් කිසි සදාකාලික භවයක් එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයක් ඒ විදිහ තැනකින් ගිහිල්ලා ඉපදීමයි කියන එකයි ඒ අයගේ පරමාර්ථය හැටියට තිබුණේ. බුදු පියාණන් වහන්සේ විතරක් පෙන්නුවා මේ සංසාර රෝගය මේක සම්පූර්ණ 100%ක් නැති කරන තුරු මේක ටිකක් හරි ඉතුරුනොත් මේක දිගට යනවා කියලා. ඒක කොයිතරම්ද කියතොත් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා, මහණෙනි ඉතා සුළු ප්‍රමාණයේ අසුචි ටිකක් වුණත් ගඳ ගන්න වගේ මම භවයේක එක මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ කියලා. ඉතාම සුළු ප්‍රමාණයක අසුචි වුණත් ගඳ ගන්න වගේ මේ භවය බ්‍රහ්ම ලෝකත් ඇතුළු මේ මුළු මහත් භවයම ගඳ ගන්නවා, එහෙම නැත්නම් දුකෙන් ගඳ ගන්නවා කියන එකයි බුද්ධ වචනේ. ඒක කෙනෙකුට හිතනකොට බය හිතෙනවා. මොකද ඒ තරමට සත්වයා තුල භව රාගය දැඩි, දුක නැති කරගන්න ඕන. නමුත් මේ ඒ නැති කරගන්න කියලා හිතන්නේ තවත් දුක් ගොඩක් බදා ගැනීමමම නයි. ඉතින් අන්න මේක අර හරියට අර රෝහලක තත්වයක් වගේ මුළු මහත් පැවැත්මම අපි රෝහලක් කියලා ගන්න පුළුවන්. ඒ අතින් බලනකොට මේ සංසාර පැවැත්ම විවිධ ඒ ජාතිවල උත්පත්ති ලැබලා ඒ හැම එකකම අර ජරා ව්‍යාධි මරණ ආදී ඒවට මූණ දෙන්න සිද්ධ වෙනවා. ওই தત્ත්වය නිසායි බුදු පියාණන් වහන්සේ දක්වා වදාලේ යම් කිසි කෙනෙකුට මේ සසර කල කිරීම ඇති කර ගන්නා තාක් මේ සසරින් මිදෙන්න බෑ කියලා. එතකොට ඒකට අපි මේ අවස්ථාව අර විදියට බුද්ධිගත තිස්ස තෙරුන් වහන්සේට වුණා වගේ මේවා එහෙන් පිටින්ම දිราපත් වෙලා ලේසරව වෙනි මැකිලා ඒ වගේ අවස්ථාව වෙනකොට සමහර විට හිත සංසුන් කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් අර බුදු පියාණන් වහන්සේ අච්චර උපස්ථානය කරේ පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේ තව දවසක් ජීවත් කරන්න හිතාගෙන නෙවෙයි, බුදු ඇසට පෙනුණා මේ මම ගියන මා මේ අවස්ථාවේ ඉදිරිපත් වුණේ නැත්නම් අර රහත් වෙන්න තිබුණු අවස්ථාව ගිලිහෙන යන බව. එතකොට අච්චර උපස්ථාන කළේ පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේ තව කාලයක් ජීවත් කරන්න නෙවෙයි, මේ සංසාර රෝගය සුව කරලා උන්වහන්සේට රහත් අරහත් වෙන්නේ නිරෝගී බව ලබා ගැනීමටයි කියලා අපි හිතා ගන්න ඕන. අන්න ඒ විදිහේ සංකල්පනාවක් මේ ධර්ම කතාව තුළින් අපි මතු කර ගන්න ඕන. ඒ වගේම අපේ එදිනදා ජීවිතයේ දැන් සමාජයේ ඊටාමත්ම පරිහානි සමාජ ධර්ම පරිහානියට පත් වෙන යුගයක ගිලන් උපස්ථානය කියන එකත් ඊටාමත්ම ඉක්මනින් ඒවායේ වටිනාකමක් නැති වෙලා යනවා. අපට ඒක gedara dorawalla මව්පිය දූ දරුවන් අතර සම්බන්ධතාව තුලින්ත් හෙළි වෙනවා. එපමණක් නොවේ රෝහල් ආරෝග්‍ය ශාලාදී ඒ මිනිසෙන්ගේ දයාව අනුකම්පාව කරුණාව නැති වෙනකොට ශරීර කූඩුවේ නියම තත්ත්වය පිළිබඳ අවබෝධය ඒවා අඩු වෙනකොට මේ එක්තරා සරුව පිත්තල පැවැත්මට ඒ විදිහට යොමු වෙනකොට මෙන්න මේ ගිලන් උපස්ථානය අවශ්‍යයෙන්ම කෙනෙකුන් අන්‍යෝන්‍ය වශයෙන් කළ යුතු දෙයක් හැටියට ඒක ඒ බව පවා අමතක වෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ යන වටිනා මූලධර්ම මතක මතු කළ දුන්නා. නියම ගිරන් උපස්ථායකය කවුද? අර විදිය ලාභ අපේක්ෂාවකින් තොරව කරුණාවකින් මෛත්‍රී කරුණාවකින් යුක්තව ලෙඩාගේ රෝගිය සුව කිරීමේ අදහසින් මෙන්න ලෙඩාට හිත යහපත සැලසීමේ අදහසින්ම ඒ වගේම ධර්මෝපදේශ ආදීන් ඒ හිතත් සනසමින් ලෙඩාට සුවය ලබා දීමේ ඒකාන්ත අදහස ඇතිව උපස්ථාන කරන තැනැත්තයි. ඊළඟ අනිත් පැත්තේ රෝගියා උපස්ථායකයාට කරදර නොවිය යුතු ආකාරයෙන් පැවතිය යුතු හැටිත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ওই විදිහට විනය පිටකේ නොයෙකුත් ආකාරයෙන් කෙනෙකුගේ සාමාන්‍යයෙන් මේ ජීවිතයක් කොටින්ම මේ ධර්ම මාර්ගයේ යාම සඳහා නිරෝගීව ජීවත් වීමට උපකාර වෙන නොයෙකුත් උපදේශ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන දක්ෂ වෛද්‍යවරුකු හැටියට මොකද ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කය මේ අපේ හිත දියුණු කර ගැනීමට කයත් උපකාර කර ගන්නට ඕන නිරෝගී බවත් අවශ්‍යයි ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ ඒකයි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං ආදී ඒවා මේ ඒ විදිහේ ධර්මපද මේ පින්නතුන් අහලා තිබෙනවා ඒ තුලින් අපි කල්පනා කරන්න ඕන මේ කොයිතරම් ලාභ තිබුණත් තමන්ගේ නිරෝගී බව නැත්නම් ඒකේ පාඩුව පේන නිසා බුදු පියාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා කියලා ප්‍රකාශ කරේ ආරෝග්‍ය පරමාලාභා ලාභ වලින් ඉහළ මේ කාර නිරෝගී බවයි ඒක ඒ අදහසින්ම තමයි සන්තුට්ටි පරමන්ධණන් කියලා කිව්වේ කොයිතරම් වස්තු සම්භාර තිබුණත් කෝටි ගණන් තිබුණත් හිත ඇදුලත නැත්නම් සතුට සෑහීම නැත්නම් ඒ තැනැත්තා අන්ත දුගියෙක් අන්නේ අනුව ඒ විදිහට කල්පනා කරන්න ඕන ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාස පරමාඥාති ඒ වගේම තමන්ගේ කොයිතරම් ණයෝ හිටියත් තමන්ට විශ්වාස නැත්නම් ඒක සතුරෙක් වගේ විශ්වාසය තමයි විශ්වාසය ඇති කෙනා තමන්ගේ ණයය වගේ මේ ඊටාම ගැඹුරු ධර්ම ඉතින් ඒ හැම එකක්ම කල්පනා කළ අන්තිමට තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධන විශ්වාස පරමාඥාති නිබ්බාණං පරමං සුඛං පරම සුඛය ඉහළම සැපත නිවනයි. මොකද ඉහළම සැපත නිවනයි කියලා කියන්නේ මුළු මහත් සංසාර පැවැත්මම දුකක්. ඒකේ සම්පූර්ණ අංග සම්පූර්ණ සමීකරණයක් බව බුදු පියාණන් මහසේ දක්වා දාරන්නේ මේ මනුෂ්‍ය ලෝක පමණක් නෙවෙයි අර දැන් කියාපු ආකාරයට බ්‍රහ්ම ලෝකවල පවා ඒ වායේ තිබෙන ඊටාම සියුම් දුක් ස්වභාවයක් තිබෙන්නේ. අපේ මේ ගොරෝසු දුක් ස්වභාවය නිසා අපට අර සියුම් දුක් ස්වභාවය තේරෙන්නේ මේ දුක් ස්වභාව තුන බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ අපි ඔය අමුවෙම දුක හැටියට සලකන රෝග පීඩා තවනෝයිකුත් අලාභ ඒ හානිය ආදී අපි මේ දිනදා ලෝකයේ දිනදා ජීවිතයේ දුක හැටියට සලකන දේවල් ඒවා ගොරෝසු ඕලාරික දුක් සමූහය ඒකට දුක්ඛ දුක්ඛතා තනිකර දුක් ඒවනම් කවුරුත් යම් යම් ප්‍රමාණයට තේරුම් ගන්න තිබෙනවා ඊළාට ඊළඟට තිබෙනවා තව දුක් ස්වභාවය දුක් වර්ගයක් තිබෙනවා ඒකට කියන්නේ විපරිණාම දුක්ඛතා සමහරුන්ට මේ ලොකු ධනයක් ලැබුණාම දූ දරුවන් ලැබුණාම මේක ඉතින් ලැබුණු ලොකුම සැපතක් හැටියට හිතා ගන්නවා ඒ ධනය නැති වුණ හැටිය විනාශ වුණ හැටිය ගින්නට ගිනිබත් වුණ හැටිය අර දරුවා මොකක් හරි අනතුරකින් හරි ලෙඩ රෝගයකින් නැති වුණ හැටිය ඔන්න තේරුම් ගන්නවා විපරිණාම දුක්ඛතා ඒ තියුණ තත්ත්වය නැති වුණා නේද වෙනස් වුණා නේද ඒවා අනිත්‍ය නේද ඒක තුලින් අර දුකටපත් වෙනවා අන්න විපරිණාම දුක්ඛතා එතකොට දුක්ඛ දුක්ඛතා කියන්නේ කොටින්ම දුක් වේදනාව ආශ්‍රිතව පවතින දේ විපරිණාම දුක්ඛතා කියලා කියන්නේ සැප වේදනාව මොහොතකට සැප වේදනාව හැටියට තියෙනවා ඒක දුකට පෙරලෙනවා දැන් අපි එක පැත්තකට හැරිලා ඉන්නවා ටික වෙලාවක් හිතේ කවුවත් කිව්වොත් මේ විදිහටම හිටගෙන ඉඳගෙන ඉන්නේ පැයක් කියලා ලෝකයේ සැපම ඊටාමත්ම සැපවත් ආසනෙවත් ඉන්න බෑ පැයක් නොහෙල්ලුයි අන්න ඒ විදිහට අපි ඉරියව් මාරු කිරීමෙන් දුක වෙන දුක වහා ගන්නවා ඉරියව් මාරු කිරීම කියලා තුලින් අන්න අර විපරිණාමයේ ඒක අහඟ ගන්නවා ඉතින් කොටින්ම කියතොත් අන්න විපරිණාම දුක්ඛතා දෙවෙනි මට්ටමයි ඊටත් වඩා සියුම් මට්ටමක් තියෙන එක භාවනාවේ මනසට වැටෙන එක. ඒකට තමයි සංඛාර දුක්ඛතා කියලා කියන්නේ. සංස්කාර කියන වචනේ ඊටාමත්ම කුළුල් වචනයක්. මේ යෝගාවචර පින්නතුන්ට ඒක සමහර විට හුරු වෙන්න පුළුවන්. නැති කෙටියෙන් කියනවා නම් අපි මුළු මහත් ජීවිත පැවැත්ම තුල තිබෙන්නේ සකස් කිරීම ගොඩක්, සූදානම් වීම ගොඩක් කියලා කියන්න පුළුවන්. අපේ මේ කායික වශයෙන්ුත් සූදානම් වීම ගොඩක්, වාචික වශයෙන්ුත් සූදානම් වීම ගොඩක්. දැන් මට මේ ධර්ම දේශනාව සඳහා ඒත් සෑහෙන වෙහෙසක් ගන්න ඕන. මේ ඉඳ හිටලා මේ ශබ්දය මේක අඩු වුණාම ශබ්ද විකාශනේ නැතුණා, මගේ විකාශනයවත් පාවිච්චි කරන්න වෙනවා. මේකත් මහා දුකක්. කොහොම ඉතින් කොහොම නමුත් ඒ දුක අවබෝධ කර දීමටයි මේ වචන ටික කියන්නේ. එතකොට ඒ විදිහට බලනකොට මේ සංඛාර මේ වගේම අපේ මේ හිතවිලි, හිත තුල ඇති වෙන සිතවිලි හැම එකක්ම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන තියෙනවා. ඒක තමයි සංඛාර. මේ හිත තුල විතර්ක සමූහය, අපි මේ සැපේ කියලා හිතන දේවල්. අපි හිතමු දැන් මේ මහා ධනවන්ත කෙනෙකුට යම් කිසි ප්‍රශ්නයක් ආවා. හෙට උදෑසන වෙනකොට මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් මුළු මහත් ව්‍යාපාරයම විනාශයි. විදියේ ප්‍රශ්නයක් ආවහම මුළු රෑ නොනිදා කල්පනා කරනවා. අන්න ඒ අවස්ථාවේ අර විතර්කවල හිතවිලි තිබෙන දුක් ස්වභාවය තේරෙනවා. ඔන්න ටිකක් තේරුම් ගන්න පුළුවන් සංස්කාරවල දුක් ස්වභාවය. ඕක අනුව තමයි බුදු පියාණන් වහන්සේ සබ්බ සංඛාර සමත කියලා මේ නිවන පිළිබඳව හඳුන්වන්නේ. මේ සිත තුළ නිරන්තරයෙන් කරන මේ සකස් කිරීම, මේ සකස් කිරීමට කර්මත් අයිති. ඒ කර්මවල තිබෙනවා පින් පව් කියලා දෙකක්. මේ පින් තුන් දන්නවා. ඉතින් පින් අපි සාමාන්‍ය ලෝකයා පව් කරන්න එපා, පින් රැස් කරමු කියලා කියනවා. නමුත් ගැඹුරින් කල්පනා මේ වරදවල වටහා ගන්න එපා, මේවා අන්තයට ගන්න එපා. නමුත් ගැඹුරින් කල්පනා කළ බැලුවොත් මේ සංසාර පැවැත්ම ගැන කල්පනා කළ බලනකොට පින් රැස් කරත් පව් රැස් කරත් සංසාරය වැඩෙනවා. ඒක උපමාවට දක්වලා තියෙන පොත්වල. අපි හිතමු මරන්න එළදෙනක් ගෙනියනවා. මේ එළදෙන ගෙන යන පාරේ එක තැනක ඇල් වතුර දෙනවා, තව තැනක උණු වතුර දෙනවා. ඉතින් මේ උණු වතුර බිව්වත් ඇල් වතුර බිව්වත් අර එළදෙන මරණය කරා ඒකාන්තයෙන්ම යනවා. අන්නේ උපමාව අනුවයි ගන්න තියෙන්නේ. අපි පින් කරත් පව් කරත් මේ පැවැත්ම මේ සියල්ල අතහැරලා අපිට යන්න සිද්ධ වෙනවා. දිව්‍ය ආත්ම භාවයේ වුණත් එපමණයි. කොච්චර කල්ප ගණන් හිටියත් ඒ චුත වෙන වෙලාවේ දුකක් ගොඩටපත් වෙනවා. ඔන්න විදිය තත්ත්වයක් මරුණා හෝ චුත වුණා හෝ එයින් ගිලිහි යන අවස්ථාවේ දුකටපත් වෙනවා. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ මෙන්න මේ තණ්හාව නැති කර ගැනීමටයි අපේ උත්සාහය තිබිය යුත්තේ. තණ්හාව තුලිනුත් තණ්හාවත් අවිද්‍යාවත් එකතු වෙලයි අපට මේ සංස්කාර රැස් කිරීමට අපව පොළඹවන්නේ. මිදි මේ සමහර සංස්කාර අපට රැස් නොකර බෑ. ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. ඒකයි අපි කියන්නේ අර මේ කණුව අන්තගාමීව අපි පිණුත් අතහරිමු, කුසලුත් අතහරිමු, භාවනාවත් අතහරිමු කියලා හැම ගන්න නරකයි. නමුත් ක්‍රමානුකූල අනුපූර්ව ප්‍රතිපදාවක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අර පාපකාරී බව, පව්වලට නැඹුරු බව ඒක ඉවත් කරලා අපි හිත කුසල් පැත්තට, පින් පැත්තට නැඹුරු කරන්න ඕන. මේ නැඹුරු කිරීම තුළින් අපට යටත් පිරිසෙන් දැන් අර පින් ශක්තිය නිසා යමක් පිනක් අර යත් පිරිසෙන් දානයක් දීපු පින නිසා හෝ වෙන්න පුළුවන්. පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් අවසන අවස්ථාවේ උපස්ථානය ලැබුණේ. ඒ උපස්ථානයවත් ලැබුණ නැත්නම් අර දානමය පිනේ ආනිසංස වශයෙන් අර පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේ ආයිත් සංසාරයටම වැටෙනවා. අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන. අපි පවින් ඉවත් වෙලා පින් කරන්න ඕන. නමුත් පින් වල ඇලී සිටින්න නරකයි. ඒකේ ප්‍රායෝගික අර්ගය තේරුම් ගන්න ඕන. මේ පින තුලින් අපි මේ කරන්නේ අපේ සිත උසස් තත්වයකටපත් ගැනීමයි. මොකද්ද උසස් තත්වය කියලා කියන්නේ? කුසල් කියන જાතිය, දැන් අකුසල් කියලා જાතිය ලෝභ දෝස මෝහ තුලින් පැන නගින දේවල්. කුසල් කියන જાතිය අලෝභ අදෝස අමෝහ. කුසලයක් කරන හැම අවස්ථාවකම සුළු වශයෙන් හෝ ලෝභයෙන් ඉවත් වෙනවා, ද්වේෂයෙන් ඉවත් වෙනවා, මෝහයෙන් ඉවත් වෙනවා. ඒකයි අපට උපකාර වෙන්නේ. මොකද අපේ නිවන කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ලෝභයෙන්ුත් ද්වේෂයෙන්ුත් මෝහයෙන්ුත් ඉවත් වුණු අවස්ථාවයි. ඒ පැත්තට හැරිලා එතකොට අපි අර කුසල් ගමන යන්නේ නිවන් පැත්තට හැරිලායි, අකුසල් ගමන යන්නේ යන්න අනිත් පැත්තට සංසාරේ පැත්තට හැරිලායි. ඒක නිසා අපට කුසල් උපකාර වෙනවා. නමුත් ඒකත් සංස්කාර වේගයක්. යම් අවස්ථාවක ඒකෙනුත් මිදෙන්න තරම් අපි ශක්ති සම්පන්න වෙන්න ඕනේ. ඒකට උපකාර වෙන්නේ මේවා යන්නේ නිත්‍ය ස්වභාවය සලකලා, මේවා අනාත් දුක් ස්වභාවය සලකලා, අනාත්ම ස්වභාවය සලකලා ගැඹුරින් ක්‍රමක්‍රමයෙන් මේ හැම එකකින්ම හිත මුදා ගැනීම, පංචස්කන්ධයෙන් හිත මුදා ගැනීම තරමට තත්වයකට අපේ භාවනාවෙන් අපේ හිත ගෙනීමයි. අන්න ඒ විදිහට එතකොට මෙතන මේ නිවන් දක්වාම යන ධර්ම කාරණා රාශියක් මේ ධර්ම කතාව තුලින් මේ පින්නතුන්ට මතු කර ගන්න පුළුවන් වුණා. ගිලන් උපස්ථානය කියන එක මේ සමාජයේ ඒකත් සමාජ ධර්මයක් හැටියට බලනකොට ඒකටත් අදාළ දේවල් තිබෙනවා. නමුත් ඒකට එක්කම අපි කල්පනා කරන්න ඕන අපේ ඒ ඥාතිය හිතයිෂි ආදීන් ලැබුණු අවස්ථාව අපි ධර්මයෙන් උපස්ථාන කරන්න පුරුදු වෙන්න ඕන. මොකද මේ සංසාර රෝගයෙන් මේක තමයි භයානකම රෝගය මේක මේකෙන් මිදෙන්න අපි උපකාර කිරීම තමයි ඇත්ත වශයෙන්ම නියම ගිලන් උපස්ථාන යන විදිහට කල්පනා කරගෙන දැන් මේ පැයක් පමණ වේලා මේ පින්වත් පිරිස රාජිවස්නුගේ ශීලයේ එහෙම නැත්නම් ඊටත් වඩා උසස් ශීලයේ පිහිටලා මේ අවස්ථාවේ ධර්මදේශනාවකට සමන් දුන්න අපි අනිතර මතක් කරන ආකාරය ධර්ම ශ්‍රවණානි සංසේහ හැටියට අපි සලකන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා වර්ධනය කර ගැනීමට උපකාර වෙන සිතුම් පැතුම් මේ පැයක් තුල ඇති කර ගැනීමයි ඒ ඇති කරගත්තු ඒ පුණ්‍ය ශක්තිය තුලින් මේ පින්වත් පිරිසට අකිතා පින්මනි මේ තම තමන්ගේ බණ භාවනා දිනු පවුණු කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් වූ අමා මහ නිවනින් මේ සියලු සංසාර රෝගෙන් මිදින්න ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අවිචේ සිට අකනිටා දක්වා වූ මේ ධර්ම ශ්‍රවණ මේ ධර්ම දේශනාමය කුසල අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන සත්වයින් නැත්නම් එහෙම කෙනෙක්මත් අපේ ඥාතීනුත් එක්ක හැම කෙනෙක්මත් මේ අනුමෝදන් වීම තුලින් ඒ හැකිතාක් ඉක්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදී උතුම් මහා මහණිවෙනින් සැනසෙත්වා කියන කාරුණික චේතනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියලා පින්පමුණවන්න. එත්තාවතා චම්මේ සම්භතං පුඤ්ඤ සම්පදං දේවානුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාය බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා මුදිත්වා චිරං රක්ඛං දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිසෝකා දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිසෝකා හොන්තු සබ්බේ කිපාණිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිසෝකා හොන්තු සබ්බේ කිපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.